ගරු අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉඩම් ඇමැතිතුමාගෙන් ඇසීමට ඉඩම් ඇමැතිතුමා
ප්‍රශ්නය අහනවා ගරු මන්ත්‍රීතුමනි.
ගරු මන්ත්‍රීතුමනි, අරවන ප්‍රශ්නයට ඔව් මෙම ඉඩම් රජයේ ඉඩමක් වන අතර මූ පීකෝ 69-22 පිඹුරේ කැබලි අංක 2 දරන ඉඩම් කොටස වේ. එක එම ඉඩම 4 යලිරක් 10 යලිරක් 16,394 දරන නිදහස් දීමනා පත්‍රය මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා දී ඇත. ඇති අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ආසිරි මෙඩිකල් සර්විස් ලිමිටඩ් ආයතනය වෙත 458 හා 2006 එකදිනසි බදු ඔප්පුව මගින් බදු පදනව මත පවරා දී ඇත. දෙක ඔව් අදාළ නිදහස් පත්‍රය හා බදු ඔප්පුවේ සහතිකරණ ලද පිටපත් මේ සමග අමුණා ඇත. ඈ අදාළ නොවේ.
ගරුවර මන්ත්‍රීතුමනි, මට පළවෙනි අතුරු ප්‍රශ්නය මවතුමාගෙන් අහන්න. මේ ගිවිසුම පදු ගිවිසුම හෝ එළඹ ගිවිසුමේදී අඩු ආදායම් ලාභීන්ට හෝ නැත්නම් රජයට ඇතිවන විශේෂ රටේ ජනතාවට ඇතිවන විශේෂ වරප්‍රසාදයක් හැටියට මොනහරි කොන්දේසි මොනහරි තියෙනවද කියලා දැනගන්න කැමතියි.
දැන් අපි රජයේ ඉඩම් ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අපි ආයෝජකයන්ට විශේෂයෙන්ම අපේ රටේ දැනට අතිගරු ජනාධිපතිතුමා නවත්තලා තියෙන අපේ රටේ වගා කරන්න පුළුවන් දේවල් පිටරටින් ගේන එක ඒ භෝග 16ක් අපි නම් කරලා තියෙනවා. කහ ඉඟුරු වගේ දේවල් ඒ වගා කටයුතු වලට වාර්ෂික බදු ක්‍රමයේ යටතේ සහ 33 බදු ක්‍රමයේ යටතේ අපි ඉඩම් දෙන්න කටයුතු කරගෙන යනවා.
ගරු රෝහණ දිසානායක මන්ත්‍රීතුමා ඉඩම් ඇමැතිතුමාගෙන් ඇසීමට.
උලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මම අමාත්‍යතුමාගෙන් අහනවා මගේ ප්‍රශ්න.
ගරු ඇමැතිතුමා,
පළවෙනි ප්‍රශ්නේ දීමනා පත්‍ර නාමය සුවර්ණ භූමි, ඔප්පු ජය භූමි, ඉසුරු භූමි, රම්බිම යන දීමනා පත්‍ර ඔප්පු අපි ලබා දෙනවා ඉඩම් අමාත්‍යංශයෙන්. ඉඩම් සංවර්ධන ආඥාපනතේ යටතේ දීමනා පත්‍රය ලබා දෙනවා වෙනම. දෙක ඉඩම් සංවර්ධන ආඥාපනතේ යටතේ නිකුත් කරන ලද අවසර පත්‍ර හෝ දීමනා පත්‍රවල හිමිකරුට තමාගේ පසුව ඉඩමේ උරුමය ලබා දිය යුත්තේ කා සඳහාද යන්න නම් කර තැබීමට අවස්ථාව හිමි වේ. එය පනතේ සඳහා වීමෙන් පසු උරුමය නම් කිරීම ලෙසිනි. පසු උරුම කරුවෙකු ලෙස තමාගේ කාලත්‍රය හෝ පනතේ අංක 3 වන උපලේඛනයේ සඳහන් ලේ ඥාතියෙකු නම් කර තැබිය හැකිය. අවසර පත්‍ර කරුගේ හෝ දීමනා පත්‍රය කරුගේ මරණින් පසු නම් කරන ලද පුද්ගලයා වෙත මුල් උරුමය හිමි වේ. 3 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද දීමනා පත්‍ර අවසර පත්‍ර සඳහා පසුම උරුමකරුවකු නම් කර නොමැති අවස්ථාවකදී එම පනතේ 72 වගන්ති ප්‍රකාරම පනතේ 3 වන උපලේඛනයේ 90 උරුමය ලබා දිය යුතුවේ. එෙහිදී එම උපලේඛනයේ සඳහන් පිළිවෙල 90 පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වෙත ප්‍රමුඛතාවයේ හිමි වේ. ඉඩමේ බුද්ධිය ධර්ණ අය හෝ පවුලේ සියලු දරුවා වෙත අයිති ලබා දීමට පනතේ ප්‍රතිපාදන නොමැති බැවින් ඉඩම් බුද්ධි විදන අය වෙත ප්‍රමුඛතාවය ලබා දීමටත් 2 පනතේ 3 වන උපලේඛනයේ ඇති ස්ත්‍රී පුරුෂ විභේදනය ඉවත් කර සියලුම දරුවන්ට සමාන හිමිකමක් ලබා දීමටත් ඇතිවන පරිදි ඉඩම් සංවර්ධන ආඥාපත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු කර ආරම්භ කර ඇති අදාළ සංශෝධන දැනටමත් නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිතව නීතිවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ. අදාළ නොවේ.
ගරු
ගරුමන්තුමා
මාතෙතුමනි ඇත්තම ඉතාම සතුටු වෙනවා ඔබතුමාට ස්තුතින්ත වෙනවා අද මේ රටේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ ඉදම් ප්‍රතිලාභී ජනතාව ස්වර්ණ භූමි ජය භූමි රන් බිම සුරු බිම මේ ආදී වශයෙන් ඒ ඉදම් ලද ජනතාවගේ දැන් අද ඉන්නේ තුන්වෙනි පරම්පරාව සමහර හතරවෙනි දෙවෙනි පරම්පරාව ඒ අය තමන්ගේ අම්මා තාත්තා ඒ ඉඩම් ලැබුවට පස්සේ මේ ඉඩම් සංවර්ධන ආඥාපනත 1939 ඉඩම් ආඥාපනත ඒ අනුවන්ට ඉඩම් ලැබිලා තියෙනවා සමහරට එක්කර පහ මඩින් ගොඩින් මේ ආදී වශයෙන් ඉඩම් ලැබිලා තිනවා අද වෙනකොට ඒක පර්චස් ගන්නට සීමා වෙන තත්ත්වයට පවතින තත්ත්වයක් ඇති වෙලා තිබුණා ඉඩම් මදිකම නිසා කෙසේ වුවත් ගරු අමාත්‍යතුමනි මේ තුළ අපි දකින ප්‍රධාන කාරණයක් තමයි එදා සුදු ආණ්ඩු තමයි මේ තීන්දුව ගත්තේ මේ රටේ සංස්කෘතිය ගැන කලකල බලලා පුතා අම්මා තාත්තා අයියලා අම්මලා රංගලා දුවලා පුතාලා මේ ඔක්කොම ගැන හිතලා බලලා තමයි එදා සුදු ආණ්ඩු මේ තීන්දුව ගත්තේ හැබැයි අපිට තේරෙන දේ තමයි අද වෙනකොට මේ රටේ ඒ තිබුණ සංස්කෘතිය පොඩ්ඩක් ගැහැපැත්තට ගිහිල්ලා සමහරට අයියා උරුමේ ලැබුණාට පස්සේ සමහරට නංගිලා මලිලා රට යනවා වෙනත් රැකියා කරනවා ඔවුන් ඇවිල්ලා ඒ ගෙවත් එහෙම ඒ ඉඩමෙම නිවාස හදනවා ලක්ෂ ගණන්වල කෝටි ගණන්වල නිවාස හදනවා සමහරට ඉඩමක මොනවත් හදන්න බැරි කට්ටියක් දුගී පිරිසකුත් ඒ අතර ඉන්නවා හැබැයි ඉඩම නොපරා තිබීම නිසා නොකර තිබීම නිසා ඒ ගේ හදුවට පස්සේ වටිනා මුදල් වේදන් කරාට පස්සේ අයියා කියනවා නංගිට මල්ලිට උඹලට ඉඩම් දෙන්න විදියක් නැහැ උඹලා පලයල්ලා කියලා එහෙම කිව්ව වෙලාවක මම හිතන්නේ විශාල අසාධාරණයක් ඒ අයිලා මල්ලාට එහෙම නැත්නම් ඒ පවුලේ සිරු දෙනාට සිද්ධ වෙනවා ඒ නිසා අපි දැනගන්න කැමති දරු අමාත්‍යතුමනි ඔබතුමා කිව්වද ඔබතුමාගේ උත්තරය ලැබුණා ඒ වුණත් අපිට ඒක වඩාත් තහවුරුවක් කරගන්න අවශ්‍යයි මේ අයිලා මල්ලා තියෙන දරුවන් පාසලට යවන්න බෑ මේ නිසා ඒ වගේම බැංකු ණයක් ලබා ගන්න බෑ මේ නිසා ඒ වගේම රජයේ ආධාරයක් ලබා ගන්න බෑ මේ නිසා ඒ වගේම නිරන්තර පවුල් ආරවුල් ඇති වෙනවා මේ නිසා ඉතින් මම හිතන්නේ මේකට මම අහන්නේ ඔබතුමාගෙන් මේ කාර්ය අනපනවත් ගිරල්ලා නීති කෙටුම්පත් අංශයේ දාලා ගන්නකොට කොයිතරම් කාලයක් ගත වේද කියලා ඔබතුමාගෙන් මම අහන්න
කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි අපි මේ වෙනකොටත් ඉලක්ක සංවර්ධන ආඥාපනත සංශෝධනය කරන්න අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගෙන මේ වෙනකොට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරලා අපිට ළඟදීම ලැබෙනවා පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා විශේෂයෙන්ම ඔබතුමා මන්ත්‍රීතුමා හොඳ ප්‍රශ්නයක් පැනනගුවේ මොකද අපේ රටේ වැඩියෙන්ම උසාවිල නඩු තියෙන්නේ ඉරන් නඩු ඒ වගේම දෙමාපියෝ දරුවෝ මරා ගන්නවා ඒ වගේම ඥාතිකයන් නැති වෙනවා මේ ඉඩම් ප්‍රශ්න නිසා විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කරපු පරිදි පියාගෙන් පස්සේ කාලත්තරය හැටියට බිරිඳටත් ඒ වගේම වැඩිමහල් දරුවටත් තමයි ඉඩම් අයිතිය ලැබෙන්නේ. දරුවෝ 6-7 දෙනෙක් හිටියොත් තමයි අනිත් අයට මේ ඉඩමේ අයිතිය ලැබෙන්නේ නැහැ. අපිට අධ්‍යක්ෂකෙමෙන්ම දැන් තියෙන දෙයක් තමයි ලොකු දරුවා ඉඩම අනවශ්‍ය විදිහට භාවිතා කිරීමෙන් අනිත් සහෝදරයන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි මේ ඉඩම් සංවර්ධන ආඥාපනත අවුරුදු ගානකට පස්සේ සංශෝධනය කරලා මේ උසාවි වලට යන ප්‍රමාණය අඩු කරන්නත් ඒ නඩු ප්‍රමාණය අඩු වෙනවා බොහොම දුරට 10%ට බස්සන්න පුළුවන් අපිට ඒ වගේම විශේෂම පවුලේ අතර තියෙන ගැටුම් ඥාති අතර තියෙන ගැටුම් සම්පූර්ණම මේ සංශෝධනයත් එක්ක අපිට සම්පූර්ණ කරා ගන්න පුළුවන් ඒ සඳහා ඒ අවශ්‍ය සහයෝගය අපි පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී ඉල්ලා සිටිනවා මොකද ඉඩම කියන්නේ ඒක තමයි ප්‍රධානම දේ පුරවැසියෙකුට අවශ්‍ය ඒ ඉඩම් ගැටලුව විසඳන්න අපි ඉතාම කඩිනමින් ඔබතුමා දැනුවත් කරපු ආකාරයට කටයුතු කරනවා කියන මම ප්‍රකාශ කරන්න කැමතියි. කොයිසුදී.
කරු අමාත්‍යතුමනි මම හිතන්නේ ඔබතුමාගේ පිළිතුර මම පිළිගන්න අතරෙදි මම හිතන්නේ විශේෂයෙන් විෂයානුබද්ධව වග කියන ගරු අමාත්‍යතුමෙක් වශයෙන් ඔබතුමාගේ මේ කාර්යභාරය පිළිබඳව මේ රටේ ඉඩම් පිළිබඳව එවැනි ප්‍රශ්න තියෙන ගැටලු තියෙන මේ රටේ හැම දිස්ත්‍රික්කයකම මම හිතන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ටාස 300 ගානකින් ඒ හැම එකම 99%ක් පාන ජනතාව ඒ බලාපොරොත්තුව දැස් දල්වාගෙන ඉන්නේ. ඒ අයට මේ ප්‍රශ්නවලට හැම ප්‍රාතිශීලිකම් කොට්ටාසම හැමදාම ඒ අය මේ ප්‍රශ්නවලට ප්‍රාතිශීලිකම්වරු හම්බෙන්න වෙනවා, දේශපාලනඥයින් හම්බෙන්න වෙනවා. එනිසා අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම තුළ මේ ඉඩම් ඔප්පු පිළිබඳ ප්‍රශ්නය ගැටලුව නිරාකරණය කරන්න අමාත්‍යතුමා වශයෙන් ඔබතුමාගේ කැප වෙලා මේ කාර්ය මෙතෙක් කළා වගේ අපිට ක්‍රියාත්මක කර දෙන්න ලෙස ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතින්ත වෙනවා මේ ප්‍රශ්නයට. අද ඔබතුමා ඉතාම ක්‍රියාකාරීව මේ වගකීම ඉෂ්ට කිරීම සම්බන්ධ බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු අමාත්‍යතුමා. ගරු ඉෂාක් රවුමාන් මන්ත්‍රීතුමා, කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම අහනවා.
කෘෂිකර්ම අමාත්‍යතුමා,
ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය පිළිතුර අක්කර 857යි, දෙවැනි ප්‍රශ්නයට පිළිතුර බීජ නිෂ්පාදන මධ්‍යස්ථාන ශේෂ්ත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන යටතේ ආයතනයක් නොවේ. එම ආයතනයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයකට අයත් වන අතර පර්යේෂණ ආයතනට යාපදිනමක් අක්කර 485.5 භූමි ප්‍රමාණයක්ද පිහිටා ඇත. තුන්වැනි ප්‍රශ්නයට පිළිතුර ශ්‍රේෂ්ඨ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස කොටසක් වෙනම හඳුනා නොමැති අතර ඉහත අංක 1 දක්වා ඇති මහලුප්පල්ලම ශ්‍රේෂ්ඨ භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අයත් මුළු භූමි ප්‍රමාණයයි. එම භූමි ප්‍රමාණයෙන් ආයතනයට අදාළ භෝගවල ශ්‍රේෂ්ඨ පරීක්ෂණ සඳහා අක්කර 177ක පමණ භූමි ප්‍රමාණයක් භාවිත කරන අතර මේ අතර ප්‍රභේද අභිජනනයේදී අත්‍යවශ්‍ය තාක්ෂණික උපක්‍රම හා පරාග ශ්‍රේෂ්ඨ අතර ගමන් කිරීම අවහිර කරන වන තීරුද අයත්තේ. ඊළඟයකට උත්තරය අක්කර 18කින් මෙම ආයතනයේ ශ්‍රේෂ්ඨ භෝග පර්යේෂණ සංවර්ධන ආයතනයට අනුබද්ධ ආයතනයක් වේ. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර ශ්‍රේෂ්ඨ භෝග පර්යේෂණ සංවර්ධන ආයතනයට අයත් වගා කටයුතු උදා නොගන්නා භූමි ප්‍රමාණය අක්කර 325කි. ඊළඟ ප්‍රශ්නයේ ශ්‍රේෂ්ඨ භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අයත් ඉහතකී භූමිය වගා කටයුතු සඳහා යොදා ගැනීමට ප්‍රධාන බාධකය වන්නේ ජල සම්පාදන පහසුකම් නොමැතිකම, අධික ලවණතාවය සහ වනාලි තර්ජනය පැවැත්මයි. කෙසේ වෙතත් මෙම කොටස වගාලින් දෙකක් ඉදිකොට 2019 සිට අක්කර 10ක භූමි ප්‍රමාණයක වගා සඳහා යොදාගෙන ඇත. ඉතිරි භූමි ප්‍රමාණය 2022 වසරේ අන්තර්ජාතික ආහාර කෘෂිකාර්මික සංවර්ධන මගින් ලැබී ඇති. ව්‍යාප්තියක් යටතේ තවදුරටත් ජල සැපයුම් පද්ධති පුළුල් කොට අලිවටක් ද ඉදිකිරීම මගින් වගාව සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ. අවසාන පිළිතුර අදාළ නොවේ.
බොහොම ස්තුතියි එමතුමනි, ඔබතුමා දීපු උත්තරට. පළවෙනි අතුරු ප්‍රශ්න, ඔබ දන්නවා එමතුමනි, දැනට ලංකාවම තියෙන ඉතාම බරපතල ප්‍රශ්න තමයි ගොයි මහතුරුන්ට පොහොර. මේ පොහොර ප්‍රශ්න දී දැනට විශේෂම කිව්වොත් මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිරි කන්න කරන්න ගොයි මහතුරු සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නවා. මේ අතරදී පරිසරවේදී වූ සමහර අය වකුගඩු ජනතාවට වෙනවා කියලා රසායන පොහොර පාවිච්චි කරුවොත් නඩු දාන්න යනවා. ඔබගේ මම ඉල්ලන්නේ මෙතකන් ලංකාවේ ඉතිහාසයේ 1948 නිදහස් වෙච්ච දවසේ ඉඳලා මේ රසායන පොහොර පාවිච්චි කරලා තියෙනවා ලංකාවම. මේ නඩු දානවා කියලා ඔබතුමා බලබල හිටියානම් මේ කන්නේ මිනිසුන්ට වී අහල් රටින් නමයි ගේලා දෙන්න වෙන නිසා ඔබගේ ඉල්ලීමක් කරන ඔබ මේකට දෙන උත්තර මොනවද එමෙතුමනි?
ගරු අමාත්‍යතුමා.
ඔව්. ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ අදාළ ප්‍රශ්නය නැමෙත් නමුත් මම ඔබතුමාගේ ප්‍රශ්නට උත්තරේ දෙන්නම්. මම දැක්කා ඊයේ විපක්ෂ නායකතුමත් ලුණුගම් වෙහෙර වීරවිල කියන කුඹුරකට ගිහිල්ලා බහැලා තිබුණා. මං හිතන්නේ අවුරුදු ජීවිතේ පළවෙනි වතාවකට විපක්ෂ නායකතුමා කුඹුරකට බහැලා තිබුණා. මං හිතන්නේ අද ඇවිල්ලා නැත්තෙත් කකුලේ පොඩ්ඩක් මඩ සුද්ධ කරගන්න පොඩි නියපොතු වලට මඩ ගිහිල්ලා ප්‍රශ්නයක් නිසා එතුමා පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් නැහැ. මං පළවෙනියටම කියන්න ඕනේ විපක්ෂ නායකතුමා ඊයේ හම්බන්තොට ගිහපු එකට විතරේ දීලා ඔබතුමාට උත්තරේ දෙන්නම්. ගරු මන්ත්‍රීතුමා, මේ විපක්ෂ නායකතුමාට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියන්න ඕනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 88290ක් ඉන්නවා. මේ අක්කර 88290ට අපි පොහොර මෙට්‍රික් ටොන් 9147ක් ලබා දෙන්න ඕනේ. අපි 8533ක් පොහොර දීලා තිනවා. පොහොර මෙට්‍රික් ටොන් 100ක් පමණයි ලුණුගම් වෙහෙරට අඩු වෙලා තියෙන්නේ. හැම කෙනෙකුටම පොහොර තියලා තිනවා. ඔය ගියපු ගෑල්ලේ පහුවෙලා වගා කරපු කෑල්ලක ප්‍රශ්නයක් විතරයි ඇරෙන්න. සමස්තයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවියන්ට 99.5ක් අපි පොහොර දීලා තිනවා. මම මේ විපක්ෂ නායකතුමා ගියපු එක ගැන ඔබතුමාට කියන්නේ. දෙවැනි එක ඔබතුමා අහපු ප්‍රශ්නය මේ ගොවිතැන සඳහා පොහොර. ගරු මන්ත්‍රීතුමා කිසිදු පොහොර හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඔක්තෝබර් මාසේ 15 වෙනිදා තමයි මහකන්නේ පටන් ගන්නෙ අම්පාර දිස්ත්‍රික්කෙන්. ඒතර මහකන්නේට අපි පොහොර ටික දෙන්න ඕනේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදාට. අපි ඔබතුමාට කියන්න ඕනේ මේ වෙනකොට වීගොවීන් සඳහා ඔබතුමා ඉන්න දිස්ත්‍රික්කයේ ඇතුළු වීගොවීන් සඳහා අපි පොහොර වර්ග හතරක් ලබා දෙන්න එකඟ වුණා. පළවෙනි එක තමයි වීගොවිතන සඳහා කොම්පෝස් ජෛව පොහොර. දැන් කොම්පෝස් පොහොර සියල්ල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් හදලා තියෙනවා. අපි ගොවීන්ට ඒ සඳහා මුදල් ගෙවලා තියෙනවා. සියලු කොම්පෝස් පොහොර නිෂ්පාදනය කළ ඉවරයි. ඒ වගේම අපි ජෛව දියර පොහොර ලීටර් 10ක් 15ක් අතර මේ වීගොවීන් සඳහා ලබා දෙනවා. ඒ සියල්ල නිෂ්පාදනය කළ ඉවරයි. අපි ඔක්තෝබර් මාසේ 15 වෙනකොට ගොවි ජනසේව මධ්‍යස්ථානවලට යවනවා. ඒ වගේම පොටෑසියම් ක්ලෝරයිඩ් ආනයනය කරනවා. ඒක හෙට වෙනකොට ලංකාවට එනවා මේ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර. ඒ සියල්ල ගොවි ජනසේව මධ්‍යස්ථානට ඔක්තෝබර් 15 වෙනිදා වෙනකොට යනවා. අපි නයිට්‍රජන් නිස්තාරකයක්. මේක පටල ගන්න එපා. අපි නයිට්‍රජන් නිස්කාරකයක්. ඒ කියන්නේ මේක බූස්ට් එකක්. අපි මේ ගොවීන් සඳහා නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එකක් ගෙන්නන්න හැදුවා. මේක අමතර මේ නිස්කාරකයක්. ඒක තමයි චීනෙන් ආනයනය කිරීමේදී යම් ප්‍රශ්නයක් ඇති වුණේ. අපි ඒ පිළිබඳව චීනයත් ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. නමුත් ඒක අපි වැඩිමනක් දෙන්න ගිය පොහොර වර්ගයක්. ඒ නිසා ගොවීන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එළඹෙන මහකන්නේ ඔක්තෝබර් 15 මේ මාසේ 15 පටන් ගන්න. 15 වෙනිදා වෙනකොට හැම ගොවි ජනසේවා මධ්‍යස්ථානයකටම කොම්පෝස් පොහොර ටිකක්, ඒ වගේම ජෛව දියර පොහොරක්, ඒ වගේම පොටෑසියම් ක්ලෝරයිඩ් කියන පොහොර සියල්ල දෙනවා. අපි ෆොස්ෆේට් දෙන්නේ නැහැ. මොකද මහ පොළවේ ඕනෑමට වැඩිය ෆොස්ෆේට් තියෙනවා. අපි පස පරීක්ෂා කරලා දිනවා පොළවේ ඕනෑමට වැඩිය ෆොස්ෆේට් තියෙනවා. ඒ නිසා ගොවින්ට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවි පොහොර ටික අපි ලබා දෙනවා ගරු මන්ත්‍රීතුමා.
මගේ අතුරු ප්‍රශ්න ගරු ඇමතිතුමනි, 1905 තමයි මහවිලිපල්ලම ගොයිපල සුද්දංගේ කාලේ හන වගාකරන්න ආරම්භ කරලා තියෙන්නේ. හන ඒ වගේම 1956 දී වීජි නිෂ්පාදන කරන්න මිරිස් MI2 කියන මිරිස් වගාව එහෙ තමයි අඳුරලා දීලා මුළු රටටම බෙදා හරිලා විශාල ආදායමක් ගත්තු තනක් තමයි මහලි පල්ලම කියන ගොයිපල. හැබැයි ඔබගේ ඉල්ලීමක් කරනවා ගරු මෙතුමනි, මේ වාගම තමයි දැන් ලංකාව ලෝකෙත් එක්ක අපි ගනුදෙනු කරනවා. ඔබ දන්නවා ග්‍රීන් හවුස් කියන අලුත්ම ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතියට වගා කටයුතු කරනකොට වෙහි කාලේ, ඒ වගේ අවුව කාලේ මහපොළ වලින් ඇතිවෙන පීඩන, ඒ වගේම තව විස සත්තු වලින් එන ප්‍රශ්න වලින් මේක ගොයි ධාතුරේ බේරා ගන්න පුළුවන්. ලංකාව තාම පොඩි ප්‍රමාණයක් තමයි ග්‍රීන් හවුස් වලින් වගා කටයුතු කරනවා. විශාල ආදායමක් ගන්න පුළුවන්. හැබැයි ඒකට විශාල මුදලක් අපි පිටින් ගමේ ගේන්නේ, එව්වා අපි ගෙවඬ වෙලා තියෙනවා. ඔබගේ ඉල්ලීමක් කරනවා ගොයි මහතුරේ සහන වීදියට ඔබතුමා කෘෂිකර්ම ඇමති වෙලා මෙදියත් වෙලා ඒක ලබා දීලා ලංකාවේ නිෂ්පාදන වැඩි කරන්න ඕනේ කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා ගරු මෙතුමනි.
ගරු මන්ත්‍රීතුමා, අපි ඔබතුමා කියන එක හරි. මේ නවීන තාක්ෂණයට අපි යන්න ඕනේ. අපේ ගොවි පොළවල් 18ම නව තාක්ෂණයත් එක්ක දියුණු කරන්න අපි ගිය සිකුරාදාත් සාකච්ඡා කළ අවසන් තීන්දුවකට ආවා. අපි වර්ගටි ලක්ෂක පොලි ටනල් දෙනවා අපි ගොවි පොළකට, එක ගොවි පොළකට. ඒ වගේම විසුරුන් ජලපද්‍යත් එක්ක මේ සියල්ල අපි ලබා දෙනවා. ඒ නිසා ඔබ කියන තාක්ෂණයට අපි යනවා. ඊට අමතරව අපි ඔබතුමාට කියන්න ඕනේ, මේ වෙනකොට අපි ලංකාවට බීජ වර්ග 18ක් 28ක් ආනයනය කරනවා. අපි ගත්තොතින් මිරිස් 100%ක් අපි මේ රටේ කෑමට ආනයනය කරනවා මෙට්‍රික් ටන් 50,000ක්. ගරු මන්ත්‍රීතුමා, අපි ඔබතුමාලගේ ප්‍රදේශයේ තමයි මේ මිරිස් බීජ හැදුවේ. අපි ලංකාවට ඉදිරි වසර තුල බීජ මිරිස් සම්පූර්ණයෙන් ආනයනය නතර කරනවා. දැන් අපි මහනුවර දිස්ත්‍රික්කයේ අපේ නාවලපිටිය ප්‍රදේශයේ අපේ කතානායක මුලස්සෙන ඉන්න මෙතුමත් විරුද්ධ වුණ අපේ වැඩේ කරනවට, අපි බීජ වර්ගඩි 150,000ක් අලුත්ගම කියන ගම්මානයේ හදලා අපේ රටේ ජාතික අවශ්‍යතාවයට අවශ්‍ය සියලු බීජ අපි දැන් නිෂ්පාදනය කරනවා. අපේ වර්ග හෙක්ටයාර් අපිට 10,000ක් අවශ්‍යයි රටේ මේක වගා කරන්න. අපි දැන් විශේෂයෙන් උතුරු නැගෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවක් අපි හඳුරගෙන තියෙනවා. රටට අවශ්‍ය මිරිස් බීජ ටික අපි හදලා ඉවරයි. අපි ඉදිරි වසර තුල මේක හදලා පිටරටින් මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නවත්තනවා.
එවිතරක් නෙමෙයි මන්ත්‍රීතුමා දිගම්පතන දඹුල්ල කියන ප්‍රදේශයේ අපි ගොවියෙකුට ලක්ෂ 25 ගානේ දීලා ගොවීන් 50ක් හඳුරගෙන ලුණු බීජ සියල්ල මේ රටේ නිෂ්පාදනය කරලා එළබෙන මහ ඊළඟ අවුරුදු 3 ඇතුළත අපි ලුණු ආනයනය සම්පූර්ණයෙන් නතර කරන්න කටයුතු කරනවා. ඒ වගේම අපේ සීතාලියේ ගොවිපලේ අපි බීජ නිෂ්පාදනයේ 300කින් වැඩි කරලා පිටරටින් අලගෙන එක නවත්තලා මේ රටේ අල නිෂ්පාදනයට අපි යනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව මේ යැපුම් මානයන ආර්ථිකයෙන් මිදලා නිෂ්පාදන ආර්ථිකයකට යන්න. ඒ නිසා මේ පිටරටින් ගෙන සියලු භෝග මේ රටේ හදන්න පුළුවන් හැම දෙයක්ම මේ රටේ හදන වැඩපිළිවෙල අපි හදලා තියෙනවා. ඒ නිසා අපි මේ බීජ ගෙන්නන එක නවත්තලා මේ බීජ රටේ හදලා මේක මහ පොළවේ වගා කරන සියලු වැඩපිළිවෙල අපි හදලා ඉවරයි. ඒ නිසා අපි ඉදිරි වසර 3 තුල මේ රටට වැඩියෙන් මානයනය කරන අල ලුණු මිරිස් කරෙහි අපි අවධානය යොමු වෙලා තියෙනවා. මේ අපි භෝග 16ක් අඳුරගෙන තියෙනවා. මේක මේ භෝග 16ම මේ රටේ නිෂ්පාදනය කරලා අපි ස්වයං පෝෂිත වෙන්න බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි ගරු ඒෂා විතානගේ මන්තුමා. ගරු ඒෂා විතානගේ මන්තුමා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
මානවකර සභාවතුමනි.
ගරු අමාත්‍යතුමනි.
ගරු කතානායකතුමනි ආ පිරුම්හල් ගණන 34කි පීටි තිබෝ ස්ථානවල ලිපිනයන් ඇමුණුම් අංක 1හි තීරු අංක 5 යටතේ දක්වා ඇත. එම ඉන්ධන පිරුම්හල්වල අයිතිකරුවන්ගේ නම් එම ඉන්ධන පිරුම්හල්වල පූර්ණ අයිතිය ලංකා කඤ්ජ තෙල් නීතිගත සංස්ථාව සතුවේ. ඔවුන්ගේ ලිපිනයන් ලංකා කඤ්ජ තෙල් නීතිගත සංස්ථාව අංක 609 දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත කොළඹ 9. ඉහත 1-3 සඳහන් අයිතිකරුවන් අතුරින් උතුරු පළාතේ පැවති සිවිල් යුදමේ කාල සීමාව තුළ ඝාතනය වීමෙන් අතුරුදාන් වීමෙන් හෝ මිය යෑමෙන් එම පිරුමල්වල අයිතිය වෙනස් වූයේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නේද? ඉහත දක්වන ලද ඉන්ධන පිරුමල් කිසිවක් අයිතිය වෙනස් වී නොමැති අතර එම ඉන්ධන පිරුමල් සියල්ලේ පූර්ණ අයිතිය මේ දක්වාම ලංකා කඤ්ජ තෙල් නීතිගත සංස්ථාව සතුවේ. ඈ 1 අදාළ නොවේ, 2 අදාළ නොවේ, 3 අදාළ නොවේ, 4 අදාළ නොවේ, ඈ අදාළ නොවේ.
ගරු මන්තුමා.
ඔව්. ගරු අමතුමාගෙන් දැනගන්න අවශ්‍යලා තිබුණේ මේකේ පෞද්ගලිකව තෙල් බෙදා හැරීම සඳහා නියෝජිත ඉන්ධන පිරුමල් තිබුණාද කියලා ඔබතුමා කියන විදිහට තිබුණේ එකක්වත් එහෙම තිබුණේ නැහැ. සියලුම ඒවා රජය මැදිහත් වෙලා කරා වගේ අදහසක් දෙන්න කියලා මම හිතනවා. ඔව්
මගේ ගරු අමාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමනි තෙල් සංස්ථාව සතුව තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදෙන පිරුමල් වර්ග දෙකක් තියෙනවා. එකක් තෙල් සංස්ථාව සතුයි නියෝජිතයෙකුට බාර දීලා තියෙනවා කොමිසමක් ලබාගෙන තෙල් බෙදා අරින්න. අනිත් ඒවා තියෙනවා පෞද්ගලික හිමිකාරත්වයේ අපෙන් තෙල් අරගෙන මිලදී අරගෙන තෙල් බෙදා හැරීම කරනවා. දැන් මෙතනදී උතුරු පළාතේ දීර්ඝ කාලයක් යුද්ධය පැවති නිසා දෙවන ගණයේ ආරම්භ වෙන විට උතුරට ඒක හඳුන්වා දීමක් සිද්ධ වෙලා තිබුණේ නැහැ.
හරි. අරුමන්තුමා.
ඔව් මගේ පළවෙනි අතුරු ප්‍රශ්න විදියට අහනවා.
දෙවෙනි.
ඒක පැහැදිලි කරගන්න.
පැහැදිලි කරගන්න. ඔව්.
පළවෙනි අතුරු ප්‍රශ්න විදියට අහනවා අපේ ගරු අමතුමාගෙන්. අමතුන් මේ වෙනකොට මේ වර්තමානයේ මේ දවස්වල ඔබේ අමාත්‍යාංශය පිළිබඳව මම හිතන්නේ රටේ ජනතාව ටිකක් උනන්දුවෙන් බලනවා. මේ තෙල් ටැංකි බලන්න ඊයේ පෙරේදා විදේශ කටයුතු ලේකම්වරයා ඉන්දියාවේ පැමිණලා ගියා. මේක ඉතිහාසය ගත්තම පුතුමා මම දන්නවා අනිවාර්යයෙන්ම කියන්නේ 2003 මේ එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව මේ පටලවපු මේව කියලා. එහෙම වරදක් වෙලා එමේ ඉතිහාසයේ වරදක් වෙලා තියෙනවා නම් ඒක සුද්ධ කරන්න ඒකේ නිවැරදි කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. නමුත් එදා ඉතිහාසයේදී මා දන්නා තරමින් පෙට්‍රල් ෂෙඩන් ඉන්ධන පිරුමහල් 103ක් සහ ටැංකි 12ක් සඳහා ඒ අවශ්‍ය ගිවිසුම් පත්‍ර සකස් වුණා අවුරුදු 20කින්. මා නිවැරදි කරන්න වැරදි නම් ඉන්ධන පිරුම්හල් සඳහා අවුරුදු 20ක කාල සීමාවක්, ඒ කියන්නේ 2003 ඉඳලා 2023 දෙසැම්බර් වෙනකොට මේ ගිවිසුම් කාලය ඉවරයි මා දන්නා තරමින්. එතකොට මෙවැනි වටපිටාවක් උඩ IOC සමාගමට ලබා දීලා තියෙන මේ ඉන්ධන පිරුම්හල් වල කාල සීමාව ඉවත් වෙනවා. දැන් මෙතනින් එහාට යන්න ඔබතුමා මේ වෙනකොට කැබිනට් එක හරහා මේ පනත සංශෝධනය කරන ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒකට මම අහනවා ඉන්දියාවේ ඉල්ලීම මම හිතනවා 12 නවතින්නේ නැහැ. තව ප්‍රමාණයක් ඕන කියන තැන ඉන්දියාවේ ඉන්නවා. අපිට තව ආරංචි වෙනවා භාරත් පෙට්‍රෝලියම් කියන ඉන්දියානු සමාගමත් මෙහෙට එන්න ඉල්ලීම් කරලා තියෙනවා කියලා. මේ ඔක්කොම මට තියෙන ප්‍රශ්න වලට වඩා සමාජය තුළ කතිකාවෙන ප්‍රශ්න. මදන ගරු ඇමතුමා විදියට මම විශ්වාස කරනවා මංගාව තියෙනවා මේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙකට ඔබතුමා දීපු උත්තරයක හැන්සාටික අද ඔබතුමා ඉන්නේ නැති වෙලාවේ මෙතුමා මේක ආපෞසරයක් පාර්ලිමේන්තුවේ කිව්වා. ඒ තමයි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ මෙවර පාර්ලිමේන්තුවේ ඇවිල්ලා දිනුම් දීපු දිනේදීම ඔබතුමාගේ අහනවා මේ ජාතික දේපල විකුණන්න ඔබතුමාට බල කරොත් ඔබතුමා ගන්න තීන්දුව ඔබතුමා කෙලින් එලා කියනවා මම හිතරගෙන වෙන තීන්දුවක් ගන්නෑ මම කාටවත් වග කියන්නේ මම වග කියන්නේ ජනපත්තුමාට මෙත්වන විතරයි කියලා. ඉතින් ඒ හයිය තුල ඉඳගෙන මම විශ්වාස කරනවා දැන් මේ මොහොතේදී ඩලස් සලහපෙරුම ඇමතුමා දිගින් දිකටම හිර කරන්න හැදුවා එතුමා අන්තිමේදී අමාත්‍ය ධූරේ දාලා ගියා කියන මේ රටේ පුංචි එකෙක් වුණත් දේශපාලනේ දන්න කෙනෙක් දන්නවා. හැබැයි ඒකට දැන් නිකන් ඩමියක් තියලා තියෙනවා. මම බය නැතුව කියනවා ඇමති ඩමියක් තියාගෙන මේ රටේ සම්පත් විකුණන වෙලාවක ඔබතුමත් මේ උගුලට අහුවෙලා ඉන්නවද කරු ඇමතුමනේ එහෙම නැත්නම් එහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ කියන සහතිකේ නැවත වතාවක් ජාතියට දෙන්න පුළුවන් ද කියලා අහනවා.
ගරු හේසවිතාරණ මන්ත්‍රීතුමනි ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කිරීමේ රබුතුමාට මගේ ප්‍රණාමය පුද කරනවා. ගරු මන්ත්‍රී ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ තෙල් ටැංකි සම්බන්ධයෙන් මේ දිනවල පැතිරිය යන්නේ හුඹස් බියක් කිසිම පදනවා සමාජයට සමහර දේවල් තියෙනවා පුංචි ඇත්තක් මත ලොකු බොරුවක් හදන්න පුළුවන්. මේකේ පුංචි ඇත්තක්වත් නැහැ. අර මම දැක්ක විපක්ෂයේ හෙක්ටප්පුවාමි මන්ත්‍රීතුමා ජනමාධ්‍ය හමුව පවත්වමින් හෙලිකොප්ටරයක් පෙන්නමින් කියනවා මෙන්න ඉන්දියානු විදේශ ලේකම්වරයයි බලශක්ති අමාත්‍යවරයයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික දෙන්න ගමන් කරපු හෙලිකොප්ටරේ මෙන්න කියලා. එතුමා හිතනවා ඇති මේ රටේ ජනතාව තනකොළ කන්නේ කියලා මේ අපහාස කරේ මේ රටේ ජනතාවට. විදේශ ඉන්දියානු විදේශ ලේකම්වරයා මාව හමුවෙන්න අවස්ථාවක්වත් ඉල්ලලා නැහැ. හමුවීමේ අවශ්‍යතාවයක් මතුවලත් නැහැ. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි තෙල් ටැංකි ඉන්දියාවට දෙනවා කියලා දෙයක් නැහැ. තෙල් ටැංකි 100ම ඉන්දියාවට දීලා ඉවරයි. සදාකාලිකවම දීලා ඉවරයි. ඉන්දු ලංකා ගිවිසුමේ කොටසක් ලෙස සැලකෙන JR ජයවර්ධන ජනාධිපතිතුමාත් රජීව් ගාන්ධි අගමැතිතුමාත් අතර හුවමාරු ලිපියේ මට මේ කියන්න ඊට පස්සේ මට කතා කරන්න. රජීව් ගාන්ධි අගමැතිතුමාත් JR ජයවර්ධන ජනාධිපතිතුමාත් අතර හුවමාරු ලිපියේ තුන්වන ඡේදයේ දෙවන ඡේදයේ තුන්වන උපඡේදයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා අපේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කළ හැක්කේ ඉන්දියාව සමග පමණයි කියලා. 87 2003 තමුන්නාන්සලා ඉන්දියාවට දීලා ඉවරයි. මම ඉන්දියාව සමග හැප්පෙමින් වසරක් පුරා බරපතල වෑයමක යෙදී ඉන්නේ ඒ තෙල් ටැංකි යලි අපසතු කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරගන්න. ඒ නිසා දෙන්න දෙයක් නැහැ දුන්නේ ඒගොල්ලෝ. දැන් මම උත්සාහ කරන්නේ දුන්න දේ ආපහු ගන්න හදනකොට කවුරු හරි දෙනෝ කියලා කෑ ගන්නවා නම් ඒ අය ඉන්දියාවේ උමනාවක් ඉටු කරන අය මිසක් ලංකාවේ උමනාවක් වෙනුවෙන් පෙනී සිටින අය නෙවෙයි කියන එක ඉතාම වක්කීමෙන් ප්‍රකාශ කරන්න ඕනේ.
ගරු එක්ටාපුවාමි ගරු මන්තුමා එක්ටාපුවා.
ගරු අමතුමා ඔබතුමා මගේ නම කියපු නිසා මම කතා කරන්නේ. ඔබතුමා කිව්වා ඔබතුමා හාමු මහත්තයාගේ ඉදිරි බල්ලා වගේ තමයි මේ දවස්වල ඉන්නේ කියලා ආණ්ඩුවේ. අපි අහන්නේ එහෙම ඉඳගෙන ඔබතුමා ඉන්දියාවට ඊළඟ අවුරුද්දේ ඉන්දියාවේ කතන්දර ඉවර වෙනවා. හැබැයි ඔබතුමා අනිත් තෙල් ටැංකි 75ම ඉන්දියාවට දෙනවද නැද්ද කියලා මේ සභාවට ඉස්සර වශයෙන්
කියන්නේ.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි හෙක්ටප්පුවාමි මන්ත්‍රීතුමා කතා කරන එක බොහොම හොඳයි. කතා කරන්න කලින් කරුණ හදාර හැදෑරීමක් කරලා කතා කරනවා නම් එතුමාට ඡන්ද දුන්න ජනතාවට කරන ගෞරවයක් විදිහට මම සලකනවා. මොකද මේ තෙල් ටැංකි 100ම ඉන්දියාවට තමුන්නාසලා දීලා ඉවරයි. අපිට අමුතුවෙන් දෙන්න දෙයක් නැහැ. 100ම දුන්නේ 2003 අසංගරම ගිවිසුම බලන්න. ඒ වගේම මම වගන්තිත් එක්ක කිව්වේ බලන්න තමුන්නාසලා කිසි දෙයක් කියවන්නේ නැතුව මෙතන ඇවිල්ලා බොරුවට කතා කරන්න එපා. 2023 ආපහු දෙන්නේ නැහැ. වසර 35ක පවතින ගිවිසුම වසර 35කට ආයෙත් ඒක ඉවර වුණාම ආයෙත් ඉන්දියාවටම තමයි. අර මම කිව්ව ඉන්දු ලංකා ගිවිසුමේ දෙවන ඡේදයේ තුන්වන උපඡේදයෙන් සදාටම ඉන්දියාවට දෙන්න බැඳිලා ඉවරයි. අපි මේ උත්සාහ කරන්නේ තමුන්නාන්සලා සදාටම ඉන්දියාවට දුන්න දේ යලි ලංකාව සතු කරගන්නයි.
ගරු සභාපතිතුමනි
දෙවෙනි ප්‍රශ්නේ
දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහනවා අපේ ගරු ඇමතුමාගෙන්. ඔබතුමාගේ ප්‍රකාශයත් එක්ක මම විශ්වාස කරනවා දැන් මා දන්න තරමින් 12ක් ඔබතුමා 100ක් කියලා කියනවා. 100 නැවත තෙල් ටැංකි 100ම අපේ ගාවට ගන්න පුළුවන් නම් ඔබතුමා ඒ ගන්න ක්‍රියාමාර්ගය මම හිතන්නේ මේ රටේ අනාගතය කියවයි මෙන්න ඉතිහාසයේ මෙවැනි ඇමතිවරයෙක් මේ වගේ කාල සීමාවක් කටයුතු කරලා තියෙනවා කියලා. මම ඔබතුමාගේ අහනවා මේ ප්‍රශ්නේ සාදාන උත්තරයක් දෙන්න. මොකද අර ඇමතිතුමාගේ අහලවට නැහැ. ඒ ඇමතිතුමාට ප්‍රශ්න යමුට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. ඔබතුමා කැබිනට් එකේ ඉන්න මේ විශේෂ සම්බන්ධ ඇමතිවරයෙක් විතර අහනවා පහුගිය දිනක LNG බලාගාර සම්බන්ධව රෑ 12:06ට ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරා කියලා කතා වෙනවා. අපි තාම දැක්කේ නැහැ. එතකොට මේ ගිවිසුමේ තියෙන කාරණා ගැන අද රට තාම හරියට දන්නේ නැහැ. ඔබතුමා මෙහේ තෙල් ටැංගි ටික බේරගන්න උත්සාහ කරනකොට LNG බලාගාර නිර්මාණය වෙලා LNG සැපවීමේ ඒකාධිකාරයක් ඇමරිකානු සමාගම නිර්මාණය කරගැනීමේ අනතුරක් තියෙද? ඔබතුමා එකපාරටම මේක එහෙම එකක් නැහැ කියලා කියනවනම් මට මේක උත්තරේ හරි දෙන්න. මේ එවැනි තත්ත්වයකට ආවොත් එවැනි ඇමරිකාව මේකේ සප්ලයි පවර් එක තියාගත්තොත් අපිට අනතුරක් තියෙද? දෙවැනි එක මේ රටේ අපි විශ්වාස කරන ඔබතුමාලගේ ගරු ජනාධිපතිතුමා සහ කැබිනට් එක පොරොන්දුනා මේ රටේ දේපල කිසිවක් විකුණන්නේ නැහැ. විකුණපු දේපල පහුගිය යාපාන ආණ්ඩුවේ වරාය පවා අයිති කරගන්න කළා. නමුත් අපිට දැන් මේ නම් කරලා කියන්න පුළුවන් දේපල වෙනනම් කිව්වට විකුණන ඕනේ නැත්තම් පදු දෙන ඕනේ. මෙවැනි කාරණා එක්ක මම හිතන්නේ මේක හැම කෙනාගෙම අහන්න බෑ. රටට ආදරය කරන යම් කිසි දැනුමක් තියෙන ඇමතිවරයෙක් විදියට මේ රට ගැන ආදරයක් තියෙන ඇමතිවරයෙක් විදියට ඔබ එකඟව මෙතන වාඩි වෙලා නැහැ කියලා මම විශ්වාස කරනවා. නමුත් මේ වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් වෙන්න හයියක් තියද? ඔබතුමා මේ වෙනුවෙන් යම් කිසි ක්‍රියාමාර්ග ගන්නව ආපු අවස්ථාවක අඩුම ගානේ ඩලස් සලහ පෙරුම ඇමතිතුමා ගත්තේ ක්‍රියාමාර්ගයටවත් අරගෙන මේ රට වෙනුවෙන් යම් පණිවිඩයක් දෙන්න සූදානම්ද කියන ඒ ගෞරවනීය ප්‍රකාශය දැනගන්න කැමති. මොකද මම මේක අහන්නේ මේක හැම කෙනෙක්ගේම අහලා වැඩක් නැති හින්දා උදේගම්මන් පිළගේ බෑන්ඩ් එක මේකට විරුද්ධ බෑන්ඩ් එකක් කියන එක විශ්වාස කරන නිසා.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා ඇහුවා ටැංකිය 100ක් වුණේ කොහොමද කියලා. ගුවන් හමුදාවේ ගුවන් යානයක් කඩාවැටලා එක ටැංකියක් විනාශ වෙලා තිබිලා අපි ටැංකිය 99යි LIOC එකට තමුන්නාන්සලා ආණ්ඩුව කාලේ බාර දුන්නේ. නමුත් LIOC ඒ ටැංකිය යාලි එතන හදලා තියෙන නිසා බාර දුන්නේ 99ක් වුණා. දැන් ඒක ටැංකිය 100ක් බවට පත් වෙලා තියෙනවා. LNG සම්බන්ධයෙන් ඔව් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් වුණා. ඒ වගේම අපි උපාය මාර්ගික වශයෙන් වැදගත් සම්පත් රැකගැනීම වෙනුවෙන් ඉන්නවා. ගරු මන්ත්‍රීතුමනි, පෞද්ගලිකාංශයේ බලශක්තිය සම්බන්ධයෙන් ව්‍යාපාරවලට සම්බන්ධ වෙනකොට අපි විරුද්ධ නැහැ. මේ 140ක් කොටස් පිළිදී ගැනීම සම්බන්ධයෙන් මට නම් ප්‍රශ්නයක් නැහැ. මගේ ප්‍රතිපත්ති වලට කිසිම බාධාවක් නැහැ. අද අපේ රටේ මිනි හයිඩ්‍රෝ තියෙනවා 100%ක් පෞද්ගලිකාංශයටයි තියෙන්නේ. ඊළඟට සූර්ය විදුලි බලාගාර, සුළං විදුලි බලාගාර තියෙනවා 100%ක් පෞද්ගලිකාංශයටයි. ඒ 140 නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්, ඇමරිකානු සමාගමට ගෑස් ඒකාධිකාරිය ලබා දීම අපිට ප්‍රශ්නයක් තමයි. එය අපේ බලශක්ති සුරක්ෂිතතාවයට බලපාන්නේ කොහොමද, යහපාලනයකට බලපාන්නේ කොහොමද, රාජතාන්ත්‍රික සමත්තාවලට බලපාන්නේ කොහොමද වගේම අපි කැණීමට බලාපොරොත්තු වෙන මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධි සඳහා ආයෝජකයන් ආකර්ෂණය කිරීම බලපාන්නේ කොහොමද කියලා මම අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ දෙකක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ කාරණා අමාත්‍ය මණ්ඩලය ඇතුළේ තිබේවි.
ගරු සිවඥාන ශ්‍රීධරන් මන්ත්‍රීතුමා.
ගෞරවය எரிசக்தி அமைச்சர் கமன்பிலே அமைச்சர் அவர்களிடம் ஒரு விசேடமாக ஒரு கோரிக்கை. கௌரவ அமைச்சர் பிளீஸ், கௌரவ மினிஸ்டர் உதய கமன்பிலே
அமத்துமா உபதுமா கமத்தீனம் பேதலி
கிரிமக்கிறான்.
கௌரவ அமைச்சர் அவர்களே, அந்த நீங்க உங்களுடைய விடைகள் பொருத்தமானதாக நான் அவதானித்துக் கொண்டேன். ஆனால் வடக்கு மாகாணத்திலே ஒரே ஒரு எரிபொருள் சேகரிப்பு நிலையமாக இருந்த கிளிநொச்சி இப்பொழுது அந்த எரிபொருள் சேகரிப்பு நிலையம் அடியோடு இல்லாமல் போய் அது ஒரு தனியாருக்கு முன்பகுதியிலே ஒரு எரிபொருள் விற்பனை நிலையம் மட்டும் அமைத்து கொடுக்கப்பட்ட நிலையில் அந்த காணி வறுமையாக இருக்கிறது. ஆனால் யாழ்ப்பாணம், கிளிநொச்சி, வவுனியா, மன்னார், முல்லைத்தீவு இந்த 5 மாவட்டங்களையும் உள்ளடக்கிய ஒரு பெரிய நிலப்பரப்பில் கிளிநொச்சியில இருந்த எரிபொருள் சேகரிப்பு நிலையம் இதுவரை நிர்மாணிக்கப்படவில்லை. நான் இந்த பாராளுமன்றத்துக்கு வந்து 12 ஆண்டுகளாக நான் பல கேள்விகள் வைத்திருக்கிறேன். உங்களுக்கு கூட அந்த கேள்வியை போட்டிருந்தேன். இதுவரை விடை கிடைக்கவில்லை. தயவு செய்து அந்த எரிபொருள் நிரப்பு நிலையத்தை புனரமைத்தால் ஏற்கனவே கடந்த காலங்களில் தென்பகுதியில இருந்து புகையிரதம் மூலமாக எரிபொருள்கள் அங்கு கொண்டு வந்து சேகரிக்கப்பட்டன. அது இருந்துதான் ஏனைய இடங்களுக்கு வழங்கப்பட்டது. இப்பொழுது கொழும்பிலிருந்துதான் நேரடியாகவே இந்த பவுசர்களில் எரிபொருள் கொண்டு வர வேண்டிய நிலை இருக்கிறது. ஆகவே அந்த எரிபொருள் நிரப்பு நிலையத்தை
புனரமைத்து செய்யக்கூடிய வாய்ப்புகள் ஏதும் உண்டா? தயவு செய்து இதை பற்றி ஏதாவது சொல்ல முடியுமா?
ගරු මුලස්නාරුවට මන්ත්‍රීතුමනි, ඉතා වැදගත් ප්‍රශ්නයක් එතුමා මතු කරේ. උතුරු පළාතේ හරිනම් කිලිනොච්චිය වගේ ප්‍රදේශයක තමයි අපේ ඉන්ධන ගබඩාව තිබිය යුත්තේ. නැත්තම් එතුමා ඉතා නිවැරදිව සඳහන් කළා වගේ අපේ තෙල් බවුසර් කංකසන්තුරේට අරන් ගිහිල්ලා ආපහු වවුනියාව දක්වා ආපහු පහළට අරන් එනවා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා මම පිටුල් දෙන්න. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වෙනවා කන්කසන්තුරේ වලට ගෙන ගියේ යුද සමයේ අපිට ඒ නවයේ මාර්ගයේ වසා තිබුණා. ඒ නිසා නැවුමගින් හදිසි අවශ්‍යතාවයකදී මාර්ගයෙන් වගේම නැවුමගිනුත් ගෙනියන්න පුළුවන්කම තියෙන නිසා තමයි කන්කසන්තුරේ පවත්වාගෙන යන්නේ. ඉන්දනාල මම ওই යෝජනාව ඉදිරිපත් කර අපේ නිලධාරීන්ට රටමැදට ගේමු කියලා. ඒතර අපේ නිලධාරීන් කියනවා ඉන්ධන අවශ්‍යතාවෙන් 85%ක්ම ගන්න යාපනයේ අර්ධ දිවීපේ. ඒ නිසා කංකසන්තුරේ පැවතීම ගැටලුවක් නැහැයි කියලා මන්ත්‍රීතුමා ඔබතුමා දකින්න ප්‍රශ්නේ මට මේ සතිය ඇතුළත පාර්ලිමේන්තු සතිය ලිඛිතව ඉදිරිපත් කරොත් මම මේ ප්‍රශ්නේ නිලධාරීන් සමග යලි සාකච්ඡා කරලා ඔබතුමාට පිළිතුරක් එවන්නම්.
බොහොම ස්තුතියි. යුකේ සුමිත් උඩුකුඹුර ගරු මන්ත්‍රීතුමා සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට සංචාරක අමාත්‍යතුමා
ප්‍රශ්නේ අහනවා. ප්‍රශ්නේ උත්තර දෙන්න.
සංචාරක අමාත්‍යතුමා වෙනුවෙන් කවුද උත්තරේ?
ආයක මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවට සම්පතක් වන අතර ආ දෙක ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම හා වී අලොවි මණ්ඩලය අතර 2015 සැප්තැම්බර් 15 වෙනි දින ඇති කරගත් අවබෝධතා ගිවිසුමෙන් එකඟතාවය මත මත්තල ජාත්‍යන්තර රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් බඩු පරයන්තේ වී ගබඩා කර ඇත. ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම වෙනුවෙන් එවකට එහි සභාපති ආනන්ද විමලසේන මහතා හා වී අලවි මණ්ඩලය වෙනුවෙන් එවකට එහි සභාපති එම්.බී. දිසානායක මහතා මෙම ගිවිසුමකට අත්සන් කර ඇති අතර එහි පිටපතක් සභාගත කරනු. වී ගබඩා කිරීම සඳහා අවබෝධතා ගිවිසුමට එළඹීමට පෙර වී අලවි මණ්ඩලයේ සභාපතිවරයා විසින් 2015 8/5 වන දින සභාපති ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරී අමතන ලද ලිපියේ ඇමුණුමත් සභාගත කරනවා. ඒ අනුව 2015 යල කන්නේ වී මිලදී ගැනීමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් වී අලෙවි මණ්ඩලයේ සතුව නොමැති බැවින් මත්තල ගුවන්තොටුපළේ ඇති ගබඩාවල වී තොග ගබඩා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බල ලෙස එවකට ගරු අග්‍රාමාත්‍යතුමා විසින් උපදෙස් ලබා දී ඇති බවට සඳහන් කර තිබේ. ඒ අනුව 2015 9/1 දින සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් බඩු පරයන්ත ගොඩනැගිල්ලේ වී අලෙවි මණ්ඩලයේ බලයලත් නිලධාරියෙකු විසින් බාරගත් බවත් ඒ අනුව අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ යුතු බවත් 2015 10/1 දිනෙතුව ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමේ සභාපතිවරයා විසින් වී අලෙවි මණ්ඩලයේ සභාපති වෙත දන්වා ඇත. ආයක ජාත්‍යන්තර ගුවන්තොටුපළක එලෙස වී ගබඩා කිරීමේ හැකියාවක් නැහැ. ආ දෙක එම ගුවන්තොටුපළේ වී ගබඩා කරන ලද්දේ ගුවන් බඩු පරයන්ත ගොඩනැගිල්ල තුලය. ආ තුන වී බුසල් 197,794.88. ආ හතර 2015 8/5 වන දිනති සභාපති ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය අමතන ලද ලිපිය අනුව 2015 යල කන්නේ වී මිලදී ගැනීමට ප්‍රමාණවත් ගබඩා පාසුකම් වී අලෙවි මණ්ඩලයේ සතුව නොමැති හේයින් මත්තල ගුවන්තොටුපළෙහි වී ගබඩා වී තොග ගබඩා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බල ලෙස ගරු අග්‍රාමාත්‍ය විසින් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා විසින් 2015 9/1 දිනති ලිපියෙන් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වෙත මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලෙසට දන්වා ලද යන ලිපියට අනුව අවබෝධතා ගිවිසුමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම වෙනුවෙන් එහි සභාපතිවරයා අත්සන් කර ඇත.
Order please. මේ ප්‍රශ්නයට සම්පූර්ණ උත්තරය ලබා දෙන්න කාලය ලබා දීමට එකඟ. ගරු රාජ්‍ය අමාත්‍යතුමා
සභාගත කරන්න ඔබතුමාගේ අතුරු ප්‍රශ්න.
ගරු මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.
අතුරු ප්‍රශ්නය මූල ආසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීගබඩා කරන්න උපදෙස් දීලා තියෙන්නේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා පිළිතුරේ සඳහන් වෙනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමත් ඒ වගේම අවුරුදු 20ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකත්වය දුන්නු සජිත් ප්‍රේමදාස වර්තමාන විපක්ෂ නායකතුමත් තමයි මේ නියෝගයේ ක්‍රියාත්මක කරන්න නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙන්නේ. මම අහන්න කැමතියි අපේ අමාත්‍යතුමාගෙන් මේ වාගේ ද්වේෂයෙන් මේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වීගබඩා කරන්න ඒ නියෝගය නිකුත් කරන්නේ ජාත්‍යන්තර ගුවන්තොටුපලක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල පවත්වාගෙන යෑම නොසුසු නිසාද කියලා.
ගරු අමාත්‍යතුමා,
ගරු මන්ත්‍රීතුමනි, ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම පැහැදිලිවම කියන්න ඕන මේ ගුවන්තොටුපල වීගබඩාවක් කිරීමට ගත්ත තීරණයම වෛරයකින් දේශයකින් ගත්ත තීරණයක් බව විශේෂයෙන්ම කනගාටු වෙනවා. විශේෂයෙන්ම අවුරුදු 20ක් සජිත් ප්‍රේමදාස මාත්‍යතුමා දිස්ත්‍රික් නායකයා වශයෙන් ඉඳෙද්දිත් මේ වීගබඩාවක් කිරීමට යද්දී ඒ සඳහා සහයෝගය ලබා දී පිළිබඳව අපි කනගාටු වෙනවා. විශේෂයෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සැදීමේදී අවශ්‍ය සියලුම පරිසරික වාර්තා ෆීසිබිලිටි මේ සියලුම දේ අරන් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මේක තනි ව්‍යාපෘතියක් වශයෙන් නෙමෙයි, මේක විශේෂයෙන්ම සම්පූර්ණ වරාය ගුවන්තොටුපළ ඒ වගේම හයිවේක මේ සියල්ලම කේන්ද්‍ර කරගෙන තමයි මේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරම්භ කරේ. මේ තුලින් බලාපොරොත්තු වෙන එක පැත්තකින් ඉන්ඩස්ට්‍රියල් පාර්ක් එක හැදෙනවා, ගුවන්තොටුපළ වරායත් එක්ක රටේ විශාල සංවර්ධනයකට යන්න තමයි මේක හැදුවේ. අවාසනාවකට මේක වීගබඩාවක් කිරීම තුලින් විශේෂයෙන්ම රටට ලැබෙන්න තිබුණ එක කාලයක් සම්පූර්ණ අවුරුදු 3කට වැඩි කාලයක් වහගෙන හිටියා. මේකේ පාඩුව විතර ලංකාවට ලැබෙන්න තිබුණු ආදායම බිලියන 5කට වැඩිය කෝටි 500කට වැඩිය මුදලක් අහිමි වෙලා තියෙනවා. එක පැත්තකින් ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් දෙකක් තිබීමෙන් තිබු. අපි දන්නවා ගුවන්තොටුපළ උඩින් ගුවන් ගමන් කරත් ඒකට ලැබෙන ආදායමක් තියෙනවා. මේ සියල්ලම අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අද වෙද්දී නැවත වතාවක් ඒ යථා තත්ත්වයට පත් වෙමින්
යනවා. ගරු මන්ත්‍රීතුමා,
ඔබගේ දෙවෙනි ප්‍රශ්නය විශේෂයෙන්ම අපේ රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කරා මේ රටට ලැබෙන්න තිබුණු මිලියන 500ක මුදලක් රටට අහිමි කරා කියලා. එතකොට මේ සඳහා උපදෙස් ලැබලා දීලා තියෙනවා රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යවරයා. ඒ වගේම අද නිලධාරීන් මේ පාඩුවට වග කියන්න ඕන. අද අපි දැක්ක විශේෂයෙන් මතක් කරන්න ඕන මේ පාඩුව දැන් රජයට අය වෙලා නැහැ. අදත් උදේ පාන්දර රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා අර පාස්කුපහාරයේ සම්බන්ධයෙන් අද අත්තනගුර අරන් ඉන්න මන්ත්‍රීතුමාව වෙනුවෙන් කිමුල් කඳුළු හෙළුවා. අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම මේ අවස්ථාවේ එතුමා එදාගත්ත වැරදි තීන්දුව වගේ තමයි
2016 තමයි මුලින්ම
පාස්කුපහාරයට කලින්
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නය ඉදිරිපත් කරා.
IS පුණුව ලැබපු
ගරු මන්ත්‍රීතුමා
අස්තවාදී මේ රටේ ඉන්නවා කියලා මුලින්ම ආරක්ෂක කවුන්සලයට දැනුම් දුන්නේ. ඒවත් තුට්ටුවර ගණන් ගන්නත හිටියා. ඊට පස්සේ තමයි 2019
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නය ඉදිරිපත් කරා.
ඒ නිසා ඒ වගේ අය අද ඇවිල්ලා අහනවා අද උදේ
පාර්ලිමේන්තුවේ මොකද චෝදනා කියලා.
එතුමාට චෝදනා ගැන උගන්නන්න අපිට අවශ්‍ය නැහැ.
මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
ඒ නිසා අපි මතක් කරලා දෙන්නේ මේ රටේ ජනතාවට එදා
බලන මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
රටට රාජපක්ෂට
ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ගරු මන්ත්‍රීතුමා.
ප්‍රශ්නේ පිළිගන්න කෙරුවේ
ගරු මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
අපි අහන්න අදාළ
ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
අද මේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුලින් අපේ රට ලබා දෙන සේවය
ප්‍රශ්නේ අදාළ නැහැ. අදාළ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ඔබතුමා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවැනි ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.
ගරු මන්ත්‍රීතුමනි, ඒ නිසා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා එවකට හිටපු ඒ කරපු විනාශය කරපු ගුවන්තොටුපළ අද අපේ රට ලබා දෙන දායකත්වය කුමක්ද කිරිවරලා මම අපේ රාජ්‍ය අමාත්‍යතුමායන් අහන්න කැමතියි.
ස්තුතියි. රාජ්‍ය අමාත්‍යතුමා,
ගරු සභාපතිතුමනි, අද විශේෂයෙන් අපි දන්නවා ඕනෑම රටක ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් එකකට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. අපේ රටේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ එද වීගබඩාවක් බවට පත් කරා. විශේෂයෙන්ම කියපු දෙයක් තමයි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ දියුණු කරන්න බෑ කිව්වා. හැබැයි අපි දන්නවා මේ වෙද්දි ලෝකයේ ගුවන් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් කඩාගෙන වැටිච්ච මොහොතක් තියෙන. ලෝකයේ සියලුම ගුවන්තොටුපළවල් වල ආදායම කඩාගෙන වැටිලා තියෙනවා. ඒ වගේම මගීන් ගමනාගමනය සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා ඒ වගේම කාගෝ ගත්තත් මේක කඩා ගැටිච්ච මොහොත.
හැබැයි ලෝකයේ ගුවන් තොටුපළවල් කීපයක් විතරයි තමන්ගේ ගුවන් ගමන් ප්‍රමාණය වැඩි කරගෙන ඒ වගේම ඒ ගුවන් තොටුපළවල් ඉස්සරහට කීප ගුවන් තොටුපළවල් තියෙන ලෝකෙම කීපයක්. ඒ ලෝකයේ කීපයට මාත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළද ඇතුළත් වෙලා තියෙනවා. අද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයෙන් පත් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම ලංකාවට සංචාරකයන් පැමිණීමේදී ඒ වගේම පැමිණීමේදී යොදා ගන්න ප්‍රධානම ගුවන් තොටුපළක් බවට අද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගුවන් තොටුපළ හදපු දවසේ ඉඳ අද දක්වා ගත්තම මේ අවුරුද්දේ තමයි මෙච්චර විවසනයේ මැදත් ලංකාවට වැඩිම ගුවන් මගීන් සංඛ්‍යාවක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගෙන්නා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒවත් එක්ක අපි බලාපොරොත්තු වෙන විශාල සංචාරක කර්මාන්තයේ දියුණුව එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා දැකලා තමයි මේ ගුවන් තොටුපළවල් හැදුවේ. ඉදිරියේදී ලංකාවට වැඩිම ඩොලර් ගෙනියන එක මූලස්ථානයක් බවට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පත් වෙනවා.
ස්තුතියි. ඕඩර් ප්ලීස්. සභාවේ වැඩ කටයුතු දිවා ආරය සඳහා අත්හිටවනවා.